ගරු හර්සන රාජකරුණා මන්තුම ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලාසනාරුඩ ගරු මන්තුතුමනි. මේ වෙලාවේදී අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ මේ ව්‍යාපෘතියට විරෝධතාවයක් නෙමේ සමග ජන බලවේගයේ තියෙන. අපි අපේ යහපාල නාණ්ඩුව කාලයේදී මේ ව්‍යාපෘතිය සඳහා විශාල මුදලක් වැය කරා. ඒ වගේම මේ ව්‍යාපෘතිය අපි සම්පූර්ණ වශයෙන් ගොඩබිමක් හැටියට ඒ මුහුද ගොඩ කරලා ඒ ගොඩබිමක් හැටියට හදලා ඉවර කරන්න අපිට හැකි වුණා. ඒ විතරක් නෙමෙයි මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මාර්ග පද්ධතිය, ඒ වගේම විදුලිය, මේ වගේ යටතල පහසුකම් සඳහා විශාල ආයෝජනයක් අපේ රජය තුළින් උත් සිදු කරා. නමුත් අපේ විරෝධතාවය තියෙන්නේ මේ පනත මේ ව්‍යාපෘතිය මෙම මූල්‍ය නගර පනත ක්‍රියාත්මක කරපු ආකාරයත්, ඒ පනතේ යම් යම් කාරණා පිළිබඳවත්. අපි ඊට විරෝධතාවය ප්‍රකාශ කරන්න ප්‍රජාතන්ත්‍රවාදීව තිබ්බ අවස්ථාව අපිට විසිවන සංශෝධනයෙන් අහිමි වුණා. දින 14ක් තිබ්බ එක දින 7කට අඩු වුණා. ඒ දින 7කට අඩු වීමටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදීව අපිට ඒ තිබ්බ අවස්ථාව එක දිනයකට අඩු වුණා. මොකද ඒ සූක්ෂම ආකාරයෙන් ඒ පනත ඉදිරිපත් කරේ ඒ අවුරුදු නිමාඩුවත් එක්ක. ඒකින්ද අපිට එක දවසක් තිබ්බේ. මමත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුවේ නියෝජිතයෙක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයට මීට විරුද්ධව පෙත්සමක් ඉදිරිපත් කර. අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා, රට වෙනුවෙන් ලබා ගත්තා කියන එක මේ වෙලාවේදී කියන්න ඕන. ඒ විශේෂයෙන් අපි කියන්න ඕනේ මේ පනත වගන්ති 74ක් තිබ්බ, ඒකෙන් වගන්ති 25ක්ම විවස්ථාවට විරුද්ධයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරා. එම නිසා අපි සතුටු වෙනවා අද අපිට රටක් වෙනුවෙන් විශාල ජයග්‍රහණයක් අපිට සිදු කරගන්න පුළුවන් වුණා. ඒ මොකද මේ වෙලාවේදී අපි ඉල්ලීමක් කරනවා මේ රජයට. අපි සමගි ජන බලවේගය හැටියට අපිත් තවත් සංශෝධන 7ක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ සංශෝධන කෙරෙහි අවධානය යොමු කරන්න. මොකද අපිට අවශ්‍යතාව වෙන්නේ මේ මූල්‍ය නගරය මෙහි උපරිම වශයෙන් දියුණුවක් මේ රට වෙනුවෙන් ලැබෙන. මේ මූල්‍ය නගරයට අපිට ජාත්‍යන්තර වශයෙන් බලපෑමක් ඇති නොවන ආකාරයෙන් දැන් මේ අධිකරණ ක්‍රියාවලියේදී එතෙන්දී අපිට දැනගන්න අධිකරණයේ අපිට අවධානය යොමු කරේ රටේ විවස්ථාවත් එක්ක තිබ්බ කාරණා. ඉතින් රටේ විවස්ථාවත් එක්ක අපිට ශ්‍රී ලාංකික පුරවැසියෙක්ට යම් ආයෝජකෙක්ට තිබ්බ බාධා, ඒ වගේම පුරවැසියෙක් හැටේට ඒ ස්ථානයට යන්න තිබ්බ බාධා, ඒ වගේම පාර්ලිමේන්තුව විගණනය, මෙන්න මේ ආකාරයෙන් අපිට තිබ්බ මේ බාධාවල් විවස්ථාවෙන් අපිට ජයග්‍රහණයක් කරගන්න පුළුවන් වුණා. නමුත් අපිට තවමත් ගැටලුවක් තියෙනවා. දැන් අපි කෝපා කියන මේ කමිටු වලට අපේ මේ මූල්‍ය නගරයේ වියදම් ඒ කෝප් කමිටුවට ගෙනල්ලා, එහෙම නැත්නම් ගිණුම්කාරක සභාවට ගෙනල්ලා අපිට ප්‍රශ්න කරන්න පුළුවන්ද කියන ඒ ගැටලුව අපිට තියෙනවා. ඒ වගේම හොඳයි, මම ඉතා සතුටු වෙනවා ඒ වක්කීමක් කැටියට ගන්නවා නම්. නමුත් අපිට ඒ ගැන ගැටලුවක් තියෙනවා. මොකද ඒක අපහැදිලිතාවයක් කරු ඇමතුමා තියෙනවා. ඒක නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ වගේම තමයි අපි යෝජනා කරන වැදගත්ම දේ තමයි මේ නිල වශයෙන් එක්ස් ඔෆිෂියෝ, ඒ නිල වශයෙන් මේ සමාජයේ මේ කොමිසමටම සමාජිකයන් හැටියට නිල වශයෙන් පුද්ගලයන් පත් කරගන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අග්‍රාමාත්‍ය හැටියට තිබ්බ ඒ පනතෙත්, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අග්‍රාමාත්‍යතුමා හැටියට තිබ්බ පනතෙත් ඒ අවස්ථාව ලබා දුන්නා. ඇත්තටම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාල සීමාවේදී ඒ යෝජනා කරපු පනත නිල වශයෙන් තිබ්බ සංශෝධන ප්‍රමාණය වැඩි, නිල වශයෙන් එන්න ඕන සමාජිකයන් ප්‍රමාණය වැඩි කරලා තිබ්බා. ඒක හොඳ දෙයක්. නමුත් අද ඒ අවස්ථාව සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. ඒකින්ද ඔබ වෙනුවෙන් ඔබ මේ ආණ්ඩු පක්ෂයේ දැන් අපිට තියෙන්නේ අපිට ඇත්තටම මේ ගැන අපේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන තමුන්නාන්සේලාට තියෙනවා මහ බෞතරයක්. ඔබ මේ රට වෙනුවෙන් මේ කටයුත්ත කරනවා නම් අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙන්න පුළුවන්, හෙට සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙන්න පුළුවන්. මේ රටේ ජනාධිපතිවරයා තව කවුරුදු? අවුරුදු 20කින් අවුරුදු 30කින් කවුද කියන එක අපි දන්නේ නැහැ. ඒකින්ද මේ නිල වශයෙන් මේ නිලධාරීන් සමාජිකයන් බවට පත්විය යුතුයි. ඒ තවත් දෙදෙනෙක් තුන්දෙනෙක් හතර දෙනෙක්ට පුළුවන් ඕන්න දෙදෙනෙක් තුන්දෙනෙක්ට පුළුවන් ජනාධිපතිවරයාටත් පත්කිරීමක් කරන්න. නමුත් නිල වශයෙන් ඒක වෙන්න පුළුවන් මුදල් අමාත්‍යාංශ ලේකම්, ඒක වෙන්න පුළුවන් ආයුධන මණ්ඩලයේ සභාපතිවරයා, එහෙම නැත්නම් අපිට පුළුවන් වෙනත් භාණ්ඩාගාරයේ ඒ ප්‍රධානීන් මේ අයව නිල වශයෙන් මේකට පත් කළ යුතුයි කියන ඒ යෝජනාව අපි මේ වෙලාවේදී කරන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ කටයුත්ත සාර්ථක කරගන්න රටට වාසි වන ආකාරයෙන් අපි මැදිහත් වුණා. මම මේ වෙලාවේදී කියන්න ඕනේ විශේෂයෙන්ම මේ 2015ට කලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා හැටියට මේ කටයුත්ත ආරම්භ කරනකොට මෙහි හෙක්ටාර 20 ගණනක් සින්නක්කර චීන රජයට ලබා දෙන්න කටයුතු කරලා තිබ්බා. අපි යම් ප්‍රමාදයක් ගත වෙලා හරි අපි සාකච්ඡා මාර්ගයෙන් ඒක විසඳලා අපිට පුළුවන් වෙලා තිබ්බා. විශේෂයෙන්ම කියන්න ඕනේ එය සින්නක්කර වශයෙන් නොදී අපිට 99 අවුරුද්දක් බද්දුත් සඳහා කරගන්න. හැබැයි මේ වෙලාවේදී තමුන්නාන්සේලා වැරදි මතයක් ගෙනෙනවා. අපේ ඒ ප්‍රමාදය නිසා, ඒ 99 අවුරුදු බදු නිසා අපිට වැඩි අක්කර ප්‍රමාණයක්, වැඩි හෙක්ටාර ප්‍රමාණයක් චීනට දෙන්න වුණා කියලා. කරු ඇමතුමනි, ප්‍රතිශතයක් හැටියට බලනකොට ඒක අඩුයි. ප්‍රතිශතයක් හැටියට බලනකොට තමුන්නාන්සලා දන්නවද 2014දී චීන සමාගමට හෙක්ටාර 108ක් දෙන්න තිබ්බා. ඒක 2016දී ඔව් වැඩි වුණා 116කට. නමුත් මුළු භූමි ප්‍රමාණය වැඩි වුණා. මුළු භූමි ප්‍රමාණය හෙක්ටාර 233 ඉඳන් 269ට වැඩි වුණා. 233 ඉඳන් 269ට වැඩි වෙනකොට 146කට චීන සමාගමට තිබ්බ අයිතිය 143කට අඩු වුණා. 143කට අඩු වුණා. ඒ වගේම ශ්‍රී ලංකා රජයට හෙක්ටාර 62ක් තිබ්බේ 2014දී, 2016දීත් ඒක හෙක්ටාර 62ටම ඒහා සමානව තිබ්බා. නමුත් පොදු භූමිය 63 ඉඳන් සමවෙන්න හෙක්ටාර 63 ඉඳන් හෙක්ටාර 91 දක්වා, ඒ කියන්නේ ප්‍රතිශතයක් හැටියට ගත්තාම 54 ඉඳන් 57 දක්වා වැඩි වෙලා තියෙනවා. නිවාඩ් කබ්‍රාල් අමාත්‍යතුමනි, ඔබතුමාගේ තර්කය මේ වැරදි. හෙක්ටාර ප්‍රමාණය වැඩි වුණාට ප්‍රතිශතයක් හැටියට ඒකෙන්ද ඔබතුමාලා නොමග යවන්න එපා මේ රටේ ජනතාව. ඔබතුමාලන්ට මේක හරි ලස්සන්ට කියන්න පුළුවන් මේ අක්කර ප්‍රමාණයක් වැඩි වුණා කියලා. ඒ අක්කර ප්‍රමාණයක් වැඩි වුණාට ප්‍රතිශතයක් හැටියට අඩු වෙලා තියෙනවා. ප්‍රතිශතයක් හැටියට අඩු වෙලා තියෙනවා. ප්‍රතිශතයක් හැටියට අඩු වෙලා ඒ වාසිය මේ රටට ගෙනල්ලා තියෙන්නේ. ඒක මේ අපිට අදාළ නැහැ. මේක 99%කට බද්දකට ගෙන එක තමුන්නාන්සලා කොහොමද කියන්නේ ඒක වැරදි දෙයක් කියලා, ඒක අඩුපාඩුවක් කියලා. ඒක රටක් හැටියට අපි ලබාගත් ජයග්‍රහණයක් හැටියට අපි දකිනවා. ඒ විශේෂයෙන්ම මම මේ වෙලාවේදී කියන්න ඕනේ මේ වගේ රටට වැදගත් සංශෝධන වලට තමුන්නාන්සලා ඉඩ දෙන්න. මේ අපේ නිල බලයෙන් යම් පිරිසක් මේකට එනකොට අපේ අමාත්‍යවරයා කියනවා ඒක මම ජීවිතේට අහලා නැහැ ඒ වගේ තර්කයක්. එතකොට තමන්ගේ රාජකාරී කරන්න වෙලාව අඩු වෙනවලු. රාජකාරී කරන්න වෙලාව අඩු වුණාට කමක් නැහැ. එමෙතුමා මේ වගේ වැදගත් දෙයක තනක සමාජික කියලා මේක නිල කමිටු නිල කොමිෂන් එකේ නිල රාජකාරිය කිරීම වැදගත්. තමන්ගේ රාජකාරිය කරනවා වගේම වැදගත් දෙයක් තමයි මේක. ඒකින්ද ඒ වෙලාව කළමනාකරණය කරගන්න පුළුවන්. වෙලාව කළමනාකරණය කරගන්න පුළුවන්. ඒ වගේ බාල තර්ක ඉදිරිපත් කරන්න එපා. ඒකින්ද මේ රට වෙනුවෙන් මේක මේ කරන්න ඕන වෙනස්කම් කරන්න මේ අපි විපක්ෂයේ හිටියා කියලා මේකට කකුලෙන් අදින්නවත්, මේ විපක්ෂයේ හිටියා කියලා මේකට විරුද්ධ වෙන්නවත්, එහෙම නැත්තම් චීනට විරුද්ධවත්, ඇමරිකාවට ගැතිවත්, ඉන්දියාවට ගැතිවත් අපිට අදාළ වෙන්නේ. අපිට ඇමරිකාවවත් චීනෙවත් නෙමෙයි මේ කටයුතු සාර්ථක කරගන්න නම් අපිට හැමෝගේම ආයෝජකයෝ ඕනේ. අපිට චීන ආයෝජකයෝ ඕනේ. ඔව්, අපි දන්නවා චීනෙට විශාල වශයෙන් මේ රටේ මේ ලෝකයේ සංවර්ධන කටයුතු වලට මැදිහත් වෙන රටක්, මූල්‍ය වශයෙන් ශක්තිමත් රටක්. ඔව්, අපිට චීන ආයෝජකයෝ මේ ව්‍යාපෘතියට අවශ්‍යයි. ඒ වගේම අපිට ඉන්දියාවේ ආයෝජකයොත් අපිට අවශ්‍යයි. ඒ වගේම අපිට ඉන්දියාවේ ආයෝජකයොත් අවශ්‍යයි. ඒ වගේම තමයි අපිට ඇමරිකාවේ ආයෝජකත්වය අවශ්‍යයි. අපිට යුරෝපීය සංවිධානයේ ආයෝජකත්වය අවශ්‍යයි. මේක ජාත්‍යන්තර මූල්‍ය නගරයක් බවට පත්වීමයි අපේ අවශ්‍යතාවය. ඇමරිකාවේ තානාපති යම් ප්‍රකාශයක් කරානම් ඒ ගැන අපි අවධානය යොමු වෙන්න ඕනේ. මොකද ඇමරිකාවේ සහයෝගයත් මේකට ඕනේ. අපිට ඇමරිකාව අපිට ඉන්දියාව තරහ කරගෙන අපිට චීනයේ සහයෝගයේ පමණක් මේ මූල්‍ය මූල්‍ය නගරයට ඇති වුණොත් මේ මූල්‍ය නගරය මේ විදිහට තියෙයි. මේ විදිහටම තියෙයි තව අවුරුදු 20ක් 30ක් යනකම් බිල්ලින් නැතුව. මේ විදිහටම තියෙයි සංවර්ධනය මේ මුදල් නැතුව. ඒක නිසා අපිට මේ සාර්ථක කරගන්න නම් අපිට මුළු ලෝකෙම දැවන්ත ආයෝජකින් මේ නගරයට ගෙන එන්න ඕනේ. ඒ සඳහා අපේ සංශෝධන කෙරෙහි අවධානය යොමු කරලා ඒක ධනාත්මකව හිතන්න කියලා
කියමින් මම නියඩ වෙනවා. බොහොමත් ස්තුතියි. මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
7යි
7 minutes.
මේක හරියට අර දැන් මේ දවස්වල ඊශ්‍රායලයේ පලස්තීනයේ ජන සංහාරයක් කරනවා. මේ දවස්වල ලංකාවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පසුබෙල්ල මන්ත්‍රීවරුන්ගේ කතා සංහාරයක් සිද්ධ වෙනවා. ඒකත් මතක් කරමින් මේ පිළිබඳව මගේ විරෝධය පාමින් කරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අපේ රාජකාරණ මන්ත්‍රීතුමා තටමල කොට අවසානයේ බල්ල පැන්න මැල්ලෙන් එළියට. එතුමා කිව්වා අවසාන ඉවර වෙලාව කිව්වේ, "ඔව් අපි වැඩ කරනකොට ඇමරිකාවේ ලංකාවේ ඉන්න තානාපති කියන දේත් අහන්න ඕනේ කියලා." තටමල කොමාරි අවසාන වශයෙන්, "ඔව් අපි මේ වැඩ කරන්නේ ඇමරිකාව කියන විදිහට තමයි" කියන එක කියුණා. තටමල. මොකද හේතුව? මට තේරෙච්ච විදිය.
Point of order.
Oh.
How can you say that there's a point of there's Chiano? I will admit it. So I'm talking to the Chia, not to you. ගරු මුලාසනා මන්ත්‍රමනි, මම මේ වෙලාවේ විශේෂයෙන්ම කියනෝනේ, මම පැහැදිලි කළේ මුළු ලෝකෙම සහයෝගය අපිට අවශ්‍යයි. කිසක් එක රටක් අපිට මේ ඇමරිකාවද අපිට වැඩක්
නැහැ.
මට කතාවෙන් තේරුණේ එහෙමයි. එතුමා මේ විදියට. එතුමා මේ විදියට දැන් කතා කරනවා. එතුමා දැන් පොයින්ට් ඔෆ් ඕඩර්. පොයින්ට් වැඩක් නැහැ. සමුන්නාසාරම අහන්නේ කියන්නේ. මම කතා අහන්නේ පුරුදු වෙන්න. තමන්ගේ තාත්තට පාස කරන්න එපා. මේ මේ වැදගත් තාත්තගෙන මේ හිටියේ කතාව අහන් ඉන්න. මම ඔයා කතාව අහන් ඉදියානේ. කතාව අහන් ඉන්න ගණන් මුලින්ම. ඔව්. එයිසා කරු මුලසෙ සභාපතිතුමනි, මේ තමුන්නාන්සලා කියන බඩට සූදානම් වෙන්නේ නැහැ. ඔයා කතාව මම අහන් ඉදියා. ඔයා මම කතාව අහන් ඉන්න දැන්. එච්චරයි. මේක ස්කෑනින් ඕඩර්ස් නේ. ඒක අනුමත කරන්න ඕනේ. හැමදාම උදේ විපක්ෂ නායක මෙතනට ඇවිල්ලා 27ක පාවිච්චි කරලා සයිඩින් ඕඩර්ස් කඩ විතර ඒක කඩ දෙනවා. ඔයාට තේරෙනවද? එයිද ගරු මුලසෙ සභාපතිතුමනි, අවසානයේ රාජකාරණ මන්ත්‍රීමේ කතාවෙන් බලලා පන්නා මලලෙන් එළියට ඇමරිකාවේ තානාපතිතුමාට ඕන විදිහට තමයි මේ සමගි ජන බලවේගය අද මේ වරාය නගර ව්‍යාපෘතිය විරුද්ධ වෙන්නේ. ඒක අද රාජකාරණ මන්ත්‍රීතුමාගේ කතාවෙන් පැහැදිලි වුණා කියන කාරණය මෙරට ජනතාව දැනගන්න ඕනේ. මේ තියෙන්නේ වෙන කිසි දෙයක් නෙවෙයි. චීන විරෝධය මේ තියෙන්නේ. මේ තියෙන විදිහ කිසි දෙයක් නෙවෙයි. ඇමරිකාවට ඕන විදිහට නටන එකයි මේ කරන්නේ.
ගරු මන්තුමනේ, මගේ නම ආපව කිව්වා. ඉතින් මම එතුමාට කියන්නේ මේ කියනවා නම් මගේ නම නොකිය කියන්නේ. කෙසේ වෙතත් නැවතත් මම විශේෂයෙන්ම කියන්න ඕනේ, අපිට ඇමරිකාවත් එක්කවත් චීනෙත් එක්ක නෙමෙයි ගැටලුව
තියෙන්නේ. පැහැදිලි කිරීම පැහැදිලි.
මම නැවතත් කියන්නේ, නම කියලම කියන්නේ, රාජකණ්ඩ මන්තුමාගේ කතාවෙන් අපිට නම් පැහැදිලි වුණේ ඇමරිකාවේ තානාපතිතුමාගේ පදයට තමයි සමගි ජනම නටන්න කියන පැහැදිලි වුණේ. නැවතත් එතුමාගේ නම කියලම ඒක කියනවා.
ගරු ඩිලාන් පෙර මන්තුමා, මේ නම සඳහන් කරන්න එපා. එතකොට එතුමාට රීති ප්‍රශ්න
මම නම කියන්නේ නැහැ. මට පෙර කතා කරපු නම මේ වෙලාවේ මම හරි නම කියන්නේ නැහැ. මට පෙර කතා කරපු
මන්තුමා නැවතත් මගේ නම කියලා මට අපහාස කරනවා මේ ඇමරිකාවත් එක්ක. අපි නෙමෙයි ඇමරිකාවේ දිත්තපුරවැසියෝ. අපි නෙමෙයි ඇමරිකාවේ දිත්තපුරවැසියෝ. මේගොල්ලන්ගේ නායකයෝ ඇමරිකාවේ දිත්තපුරවැසියෝ.
අපි නෙමෙයි නම කියන්නේ. මට පෙර කතා කරපු මන්ත්‍රීවරයෙක්,
අන්න එහෙම කතා කරන්න. එතකොට
ඔහු කතා කරනවා කියලා හිතුවට ඇමරිකාව වෙනුවෙන් තමයි පෙනී ඉන්න කියලා තමයි අපිට දැනුනේ. මම නම කිව්වේ නැහැ. ඔව් හිතුවට කතා කරනවා කියලා ඔහු කරේ ඇමරිකාව වෙනුවෙන් එක. ඒ නිසා ඇමරිකාව වෙනුවෙන් ඒ ඇමරිකාවේ ලැප්ඩොග් ඇමරිකාවේ ලැප්ඩොග් ඇමරිකාවේ කතාවේ අපිට තේරුනේ ඒගොල්ලෝ දුවන්නේ ඇමරිකන් තානාපතිවරුන් වන්නේ දර කියලා කාරණා. ඊළඟට මේගොල්ලෝ සමග ජන බලයෙන් සවාර කට්ටිය කියනවා අපි අනේ අපි අපි විරුද්ධ නැහැ වරාය නගරයට. එක්කෙනෙක් කියනවා අපි වරාය නගරයට විරුද්ධ නැහැ. හැබැයි අපි විරුද්ධ මේකට. තව කෙනෙක් කියනවා අපි විරුද්ධයි වරාය නගරයට හැම් පිටින්ම. තව කෙනෙක් කියනවා අපි වරාය නගරය පනතට විරුද්ධ නැහැ පස්සේ ගේන්න කියලා. ඒක හරියට සමහර කට්ටියක් කියනවා හනිමුන් ඵලයන් කසාද බඳින්න එපා කියලා. කට්ටියක් කියනවා කසාද කියලා. තව කට්ටියක් කියනවා කසාද බඳින්නත් එපා හනිමුන් යනත් බඳලා වගේ හිටපන් කියලා. ගරු කතානායකතුමනි ගරු මූලස බන්තුමනි මහින්ද රාජපක්ෂ බන්තුමා තමයි මේක පටන් ගත්තේ. ඊට පස්සේ ව්‍යාපාලන ආණ්ඩුවෙන් මේ වරාය නගරය සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය වෙනම ගැසට් කරා. හදලා දැන් අර කියූ විදියට වියදම් කරා සම්පූර්ණයෙන්ම මේක මුහුද ගොඩ කරන්න. එතකොට මුහුද ගොඩ කරන්න වියදම් කරලා මේ ස්ථානයේ තිබ්බේ හැන්දාවට ගිහිල්ලා ගෝල් පෙස් එක වගේ අපිට ව්‍යායාම් කරන්නද නෑ. මේක මේක තිබ්බේ මේ හැදුවේ වෙන රටවල තියෙනවා වගේ ආයෝග වෙනට ගේන්න. ආයෝග ගේන්න නම් වෙන රටවලට වඩා ආයෝධක මේකට ගෙනේම සඳහා අවශ්‍ය කරන දේවල් තියෙන්න ඕනේ. දැන් ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නේ මොකක්ද?
මම යෝජනා කරනවා මේ ගරු මන්ත්‍රමුනි මේ හැම කෙනෙකුගේම නමට කලින් යුවාන් කියන වචනේ භාවිත කරන්න
කියලා. ගරු දිලාන් පෙරමැතිතුමා ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක් තියෙනවා.
ඔව් මම කිව්වනේ අපිට ඇහෙනවා ඩොලර වලට බුරණ පොඩු කුක්කන් කතා බහ ගණන් ගන්න ඒවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ වෙලාවේ අවශ්‍ය කරන්නේ මොකද්ද? දැන් කියනවා නිල වශයෙන් ආපත් කරන්න. නිල වශයෙන් නිලධාරීන් UDA පත් කළා තිබුණා. වෙන වෙන තැන්වල පත් කළා තිබුණා. හැබැයි ඒ නිලධාරීන්ට තියෙන වෙන වැඩ නිසා මෙහෙට එන ආයෝජකයන් ප්‍රශ්න ආදු වෙනවා. අවශ්‍ය කරන වැඩේ වලට කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා සියලු දෙනාම ඒ ආයෝජකයන්ගේ ප්‍රශ්න එක තැනකින් එක වින්ඩෝ එකකින් one stop stop එක ඒ සියලු කාරණා කර දෙන්න ගියාම අපිට පුළුවන් වෙනවා මේ වගේ ආයෝජන කලාප තියෙන රටවල් එක තරඟ කරන්න. ඒකයි මේ කරන්නේ. එහෙම නැතුව මේ තමුන්නාසල කියන විදියට මේ ආණ්ඩුවේ වැඩක නිලධාරීන්ට විරෝධයක් නෙවෙයි. හැබැයි ඒ අය රස්සාව කරන ගමන් මේ වැඩේ කරන්න ගිහිල්ලා ෆේල් වුණා. ආයෝජන මණ්ඩලයක නෙවෙයිද උනේ? මීටත් වඩා බලකල තිබුණා නේ ආයෝජන මණ්ඩල පනතේ. නමුත් ඒ වැඩ කරන ගමන් මෙතන ෆේල් වුණා. UDA අය ඒ වැඩේ මේ වැඩේ කරද්දී ෆේල් වුණා. ඒ නිසා ඒගොල්ලෝ අසාර්ථක වෙත්තම් බලලා සාර්ථකත්වය කරා ගමන් කරන්න අවශ්‍යකම තිබෙන්නේ. එහෙම නැතුව තමුන්නාසල කියන විදිහට මේ ආණ්ඩුවේ ඉන්න රජයේ ඉන්න සේවකයන්ගේ වරදක් නෙවෙයි. ඊළඟට
ගරු මන්ත්‍රීමා කාලය අවසානය කතා අවසන් කරන්න.
මම අවසන් කරනවා. මේ සමග ජලගේ මන්ත්‍රීවරු දෙගින්න කරම කිව්වේ මේ ඇති කරන්නේ චීන කොලනියක් කියලා. නෑ. මේ ඇති කරන්නේ චීනගේ සල්ලි වලින් ලංකාවේ කොලනියක්. මේගොල්ලෝ උසාවි ගියා. උසාවි ගියේ ලංකාවේ උසාවියට. අද මේගොල්ලෝ ප්‍රසාදයේ බලන උසාවිය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණේ. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමයි මේ පනත අද මෙන්න මේ විදියට කියන එක අපිට උපදෙස් දුන්නේ. චීන අධිකරණයෙන් නෙමෙයි. මේ වරාය නගරය හැදුවාෙන් පස්සේ වරාය නගරය ඇතුළේ සියලුම නීතිමය කාරණා වලටත් අවශ්‍ය කරන අධිකරණ බලය පොලිසිය බලය තියෙන්නේ ශ්‍රී ලංකා අධිකරණය විනා චීන අධිකරණය නෙවෙයි. ඒ වගේම ඒ බලය තියෙන්නේ ඇමරිකාවේ පදේර නටන ඔලොකු කුක්කගේ උමඩවටත් නෙවෙයි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු මහින්ද අමරවීර ඇමැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද ඉතාමත් වැදගත් පනතක් පිළිබඳව සාකච්ඡා වෙන අවස්ථාවේ විරුද්ධ පක්ෂයේ දිගටම කිව්වේ මේ කෝවිඩ් තත්ත්වයේ වගේම වසංගත තත්ත්වයේ නිසා මේ පනත පිළිබඳව විවාදය කල් දාන්න කියන එක. මේක අපි එකක් පැහැදිලිව කියන්න ඕන. මේ රටේ සංවර්ධනය නතර කරලා මේ තත්ත්වය පාලනය කිරීමට වඩා අවශ්‍ය වෙන්නේ මේ වසංගත තත්ත්වයත් පාලනය කරන ගමන් රටේ සංවර්ධනයේ ඉස්සරහට ගෙනියෑම. අද රටේ ඇති වී තිබෙන තත්ත්වයේ වසංගත තත්ත්වය නිසා අපි දන්නවා අපිට සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන තියෙන ආදායම් නැති වෙලා තියෙනවා. ඒ වගේම විදේශ රටවල්වල අපේ සේවයේ ඉඳපු අයගෙන් ලැබෙන තියෙන ආදායම් නැති වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක මේ වගේ ව්‍යාපෘති ප්‍රමාද කිරීමෙන් කිසිදු පලයක් මේ රටට අත්වෙන්නේ නැතයි කියන එක අපි වටහා ගන්න ඕන. මේක තනිකරම විපක්ෂය මංහිතන්නේ උත්සාහයක් දරන්නේ මේ රජ්‍යය අස්ථාවර කරන රටේ ජනතාව අපහසුතාවයට පත්කිරීම සඳහා කටයුතු කිරීමක් තමයි මේක ප්‍රමාද කිරීමෙන් බලාපොරොත්තු වුණේ. රජයට අවශ්‍යතාවය තියෙන්නේ මේ වසංගත තත්ත්වය මඩින්න පියවරයන් ගන්න ගමන්ම රටේ සම්වර්ධනය බිඳක්වත් අඩු කරන්නේ නැතුව ඉස්සරහට ගෙනියන එක. දැන් මේ වරාය නගරය සම්වර්ධනය කිරීම තුළ තව අදහසක් ගෙනා දැන් ඇත්තටම බැලුවොත් එක්සත් ජාතික පක්ෂය දැන් සමග ජන බලවේගේ මන්ත්‍රීවරු විවිධ විදියට කතා කරන්න. දැන් උදේ මේ විවාදේ පටන් ගත්තු හර්ෂ මන්ත්‍රීතුමා පැහැදිලිව සඳහන් කරා එතුමන්ලාගේ කාලෙත් පටන් ගත්තා මේක හොඳ ව්‍යාපෘතියක්. මේක රටවල් 100 ගානක තියෙනවා. ඒ වයින් ගොඩක් ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ඒ පහසුකම් නැති නිසා තමයි ඒ ආයෝජකයෝ ඇවිල්ලා නැත්තේ. ඒ නිසා ඒ ආයෝජනයකයන්ට ආකර්ෂණය වෙන ආකාරයට මේක පවත්වාගෙන යන්න කියලා. ඒ වගේම අනිත් කට්ටිය කියනවා මේකෙන් චීන කොලනියක් හැදෙනවා. ඒ මේකෙන් දෙන පහසුකම් වැඩි. ඒ නිසා මේක සාමාන්‍ය නීතියට ගේන්න ඕනේ. ඒ වගේ දේවල් කියනවා. ඒ නිසා තමයි මට පේන්නේ පරස්පරයක් තියෙනවා සමගි ජන බලවේගය තුලම මේ වරාය නගරය සම්බන්ධව විවාදෙදී එක ඉතාමත් හොඳින් පැහැදිලිව පේන්නට තිබුණා. දැන් ඇයි අපි මේ විශේෂ වෙනම අනපනත් ටිකක් මේ පහසුකම් ටිකක් ඇති කරන්නේ? අද දැන් කිව්වා සංශෝධන පිළිබඳව කිව්වා මේක උසාවියෙන් සංශෝධන ගිනාව මොහොමයක් කියලා. ඔබතුමාලටත් අයිතිය තිබුණා උසාවියට යන්න. අනිත් කණ්ඩායමුත් ගියා. ඒ වගේම මේ සංශෝධන වලින් 8ක්ම ඉදිරිපත් ගෙනිච්ච රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන 8ක්ම අපේ රජය තමයි ඉදිරිපත් කරේ. ඒ ඉදිරිපත් කිරීමේ මොකද ඒ තුලින් තමයි අපි ගොඩක් දේවල් විසඳගන්නේ. පනතක් සම්පූර්ණ ඉදිරිපත් කරන වෙලාවේ අංග සම්පූර්ණම වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ විවාද කරපු පනත් පිළිබඳව මේ ඉන්න මන්ත්‍රීවරුට අත්දැකීම් තියෙනවා. රජයේ අමාත්‍යවරයෙක් පනත ඉදිරිපත් කළා. අවසානයේ සම්මත වෙන වෙලාවේ උසාවිය කිව්වේ නැති වුණත් සංශෝධන විශාල ප්‍රමාණයක් ගේනවා. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. ඒක අලුත් දෙයක් නෙමෙයි. ඒ නිසා දැන් මේ සියලු සංශෝධන ගෙනල්ලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගෙනාපුවත් රජයෙන් ගෙනාපුවත් ඔක්කොම රටට හිතකර විදියට. දැන් ඊයේ දිනේ විශේෂ කැබිනට් රැස්වීමක් තිබුණා. මම ඉතාමත් සතුටු වෙනවා. මේ රටේ කතා වෙච්ච බොහෝ දේවල් වලට තීන්දුව ගන්න අපිට පුළුවන්කම ලැබුණා. ප්‍රධාන දෙයක් තමයි අගමැතිතුමා උදේ ප්‍රකාශයක් කරා. මම ඉතින් අගමැතිතුමා ඉතාමත් පැහැදිලිව ඒ කාරණා පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කරා. ප්‍රධානම චෝදනාවක් තිබුණා මේකේ පත් වෙන්නේ විදේශිකයෝ, සභාපති ධූරය ගන්න විදේශිකයන්, ඒ චීන කට්ටිය තමයි මේකේ ඇවිල්ලා මුල් පුටුවේ වාඩි වෙන්නේ මේ කොමිසමේ කියලා එහෙම දේවල් කිව්වා. නමුත් ඉතාමත් පැහැදිලිව කැබිනට් මණ්ඩලයක් තීන්දුව කළා තියෙනවා මේකේ බහුතරය ශ්‍රී ලාංකිකයන්. අවශ්‍ය නම් ජනාධිපතිතුමාට ඔක්කොම ගන්නත් පුළුවන්, පත් කිරීමේ බාධාවක් නැහැ. ඒ වගේම ස්ථිර වශයෙන්ම සභාපතිවරයා මේ ආයතනයේ ප්‍රධානිය පත් වෙන්නේ ශ්‍රී ලාංකිකයෙක් කියන්නේ. ඒක අපි මම හිතන්නේ මේ රටේ තිබුණු ලොකු චෝදනාවක් එතනින් නිරවුල් වෙනවයි කියලා මම කියන්න කැමතියි. ඒ වගේම තවත් කිව්වා චීන කොලනියක් කියලානේ කිව්වේ. චීන කොලනියක් කියන්නේ චීන අය ඇවිල්ලා ඔක්කොම රස්සාවල ඉන්න, ඒ චීන අයම විතරක් ඉන්න තැනක් විදියට තමයි ගොඩක් අය හඳුන්වන්න ගත්තේ. නමුත් ඊයේ ගත්ත තවත් තීන්දුවක් තමයි මේකේ රැකියා අවස්ථා. රැකියා අවස්ථා 75%ක්වත් ශ්‍රී ලාංකිකයන්. එයා ඒ ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන ආකාරයට කටයුතු කරන්න අවශ්‍ය රෙගුලාසි පනවා. ඒකට විරෝධතාවයක් ඇති වුණේ නැහැ. ජනාධිපතිතුමත් අගමැතිතුමත් කැබිනට් මණ්ඩලයත් අපි දීර්ඝ වශයෙන් බොහෝ අදහස් ඉදිරිපත් කරා. ඒ සියලු පාර්ශ්වවලින් ඉදිරිපත් කර අදහස් වලට එකඟතාවය ලැබුණා. මේක හොරාට හංගගෙන ඒ තවත් කාටවත් එක්කෙනෙකුට දෙන්නෙකුට ඕන විදියට ඒ කැබිනට් එකේ කට වහගෙන පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ නිශ්ශබ්ද කරගෙන එහෙම ගිය ගමනක් නෙමෙයි. ආණ්ඩු පක්ෂ රැස්වීම තිබුණා ඊයේ උදෑසන. ඒකේ බොහෝ දේවල් අදහස් ඉදිරිපත් කරා. ඊට කලින් තිබුණා පක්ෂ නායකයන්ගේ රැස්වීම. අපි සියලු දෙනා සහභාගි වුණා. එතෙන්දී අපි බොහෝ යෝජනා ඉදිරිපත් කරා. මුල් පණතේ තිබුණු කාරණා පිළිබඳව අපි අධ්‍යයනය කළා. ඒකට අපි සංශෝධන ඉදිරිපත් කරා ගොඩාක් මේ පක්ෂ නායකයෝ. ඒව පිළිගත්තා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඉතමත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමයි මේ කටයුත්ත සිද්ධ වුණේ. විගණනය පිළිබඳව මම බලාගෙන හිටියා රූපවාහිනී වැඩසටහන් වලදීම ගොඩක් කට්ටිය විරුද්ධ පක්ෂයයි කිව්වා විගණනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක පාර්ලිමේන්තුවට වග කියන්නේ නැහැ. ඒක සම්පූර්ණ අසත්‍යක්. මේක කැබිනට් මණ්ඩලයේ මේ සියල්ල සම්මත වෙන්න ඕන. ඊළඟට මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ගේන්න ඕන. ඒ වගේම 154 වගන්ති යටතේ ඒක සම්පූර්ණ ක්‍රියාත්මක වෙනවා, විගණනයක් සිද්ධ වෙනවා. එවගේම කෝප් එකට එන්න ගේන්න වෙනවා. දැන් අර කිව්වා කෝප් එකට එනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා කියලා රාජකරුණ මන්ත්‍රීතුමා. ඒතර කෝප් එකට එනවා. කෝප් එකේදී මේවා ප්‍රශ්න කරන්න පුළුවන්. විගණනය කරනවා. ඒතර මේ රටේම කොටසක්. මේක මේ වෙනම රටක් හෝ වෙනම කොලනියක් නිර්මාණය වීමක් නෑ. ඒ වගේම මේක මේ චීනෙත් එක්ක විතරක් කරන ගනුදෙනුවක් නෙමෙයි. මේකට ඇමරිකාවටත් ඕනනම් එන්න පුළුවන් මෙතන ව්‍යාපාර පටන් ගන්න. තව යුරෝපයේ රටවල් වලටත් එන්න බාධාවක් නෑ මේ මට. ඉන්දියාවටත් එන්න පුළුවන්. ඒක කිසිදු බාධාවක් ඇති වෙන්නේ නෑ. තවත් අයට ඇවිල්ලා ආයෝජන කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ විදේශ ආයෝජන සියල්ලටම විවෘතව තියෙනවා කියන එකත් කියන්න ඕන. ඒ වගේම තමයි මෙතන තවත් ප්‍රධාන අපි අවධානය යොමු කළ යුතු දෙයක් තමයි මේ
හැමතුමා මට පොඩි පැහැදිලි කිරීමක් ඔබතුමා කිව්වා රැකියාව වලින් 75%ක් ලැබෙනවා කියලා ශ්‍රී ලාංකිකයන්ට ඒක හෙට පනතට ඇතුළත් කරනවද අනික දැන් එහෙනම් කෝප කෝප හෝ
කෝපකම් ප්‍රශ්නයක් නෙවෙයි
මේකට දාන අරමුදලට ශ්‍රී
ඒ සඳහා වෙනම ඒ සඳහා වෙනම රෙගුලාසි පැනවීමක් අපි සිද්ධ කරනවා ඉතින් මේක මේ ජනාධිපතිතුමා රජයේ විශ්වාස කරන්න නැතුව කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ දැන් තවත් කට්ටිය ගිහුවා විවිධ ජනාධිපති වරුපත් වෙන්න ඉඩ තියෙනවා කියලා මට මගේ කතාවට බාධා කරන්න එපා මගේ එතුමාගේ කතාවේදී ඔයටි කියලා තිබුණා නම් එතුමාගේ කතාවේදී ඔයටි කියලා තිබුණා නම් අපි උත්තර දෙන්න සූදානම්
පරිමර
බාධා කරන්න එපා මූලාසන ආරුණ මන්ත්‍රීතුමානේ අපි මේ සියල්ලම මේ දැන් තවත් කිව්ව කතාවක් මේක ජනාධිපතිවරේපත් වුණාම වෙන විදියට මේ රටේ කවුරුපත් වුණත් ජනාධිපතිවරේපත් වෙන්නේ රටේ ජනතාවගේ ඡන්දයෙන් නැතුව මේ පත් කිරීමක් නෙවෙයිනේ එතකොට මේ රටේ ජනතාවගේ බලයට පත් වෙන ජනාධිපතිවරයෙක් අපි විශ්වාස කරන්නේ රටට එරෙහිව තීන්දුව කරයි කිය තීන්දුව ගනී කිය ඒ විශ්වාසයෙන් තමයි පත් කරන්නේ කෙසේ වෙතත් කොහොමටත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට විරුද්ධව තීන්දුව ගන්න නායකයෙක් නෙමෙයි කියන එක හොඳින්ම අපි හැමෝම වටහාගෙන
තියෙනවා. ඒ වගේම තමයි ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක් විතරයි තියෙන්නේ. විනාඩි 2ක් තියෙන දෙකයි.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අපි දැන් මෙතන නිර්මාණය වෙන රැකියා අවස්ථා. මෙතන 80,000කට වැඩිය රැකියා ඍජු රැකියා නිර්මාණය වෙන බව සඳහන් කරලා තිබෙනවා. මේ රැකියා වලට ශ්‍රී ලාංකිකයන් වැඩි ප්‍රමාණයක් යොදව ගන්න. 75% නෙමෙයි 100%ම හරි යොදව ගන්න අපේ සැලැස්මක් තියෙන්න ඕන. අපි ඒ සඳහා තමයි දැනට අපි රජයේ අවධානය යොමු කරන අපි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරා. මේ වෘත්තීන් වලට අදාළ පුහුණු කණ්ඩායම් මේ වෙළඳපොළට නිර්මාණය කිරීම අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ වෙනසක් ඇති වෙන්න ඕන මේ මූල්‍ය නගරේ නිර්මාණය වෙන නගරේ පිළිබඳව අවධානය යොමු කරලා එතන රැකියාවලට සුදුසුන් බිහි කිරීමේ වැඩපිළිවෙලක් අපේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඇති වෙන්න ඕන උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ආයතන වලින් මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන ඒ වගේම අපේ වෘත්තීය පුහුණු ශේෂ්ඨය අපි ඒ අය හොඳ කණ්ඩායමක් යොමු කරලා තියෙනවා නම් පිටරටින් වෙනත් රටවලින් ගේන්න ඕනේ නැහැ 75% 100%ම හරි අපිට යොදව ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අපේ රටේ ඉඳලා විදේශ රටවල් වලට ගිහිපු අය ඉන්නවා ඉතාමත් දක්ෂයි. ඒ අය ඉන්න කැමැත්තෙන් ඉන්න ඔය අය බොහෝ රටවල් වල ලොකු සේවයක් කරන කට්ටිය. ඒ අය ඇවිල්ලා මේ ඩොලර වලට වැඩ කරන්න කැමති කණ්ඩායම් ඉන්නවා. ඒ අයට මේකේ අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි රජයේ විදියට අපි තවත් ඉස්සරහට යන්න ඕන කාරණේ තමයි අපි ඊළඟ කැබිනට් මණ්ඩල වලත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි හොඳ කණ්ඩායම් පුහුණු කළා. මෙතන රැකියා එන ප්‍රමාණය පිළිබඳව අපිට අදහසක් තියෙනවා. මේක සමාහලාට අවුරුදු දෙකකින් තුනකින් හතරකින් වෙන්න පුළුවන්. එතකොට ඒ එන රැකියා වලට සුදුස්සන් ටික අපි සූදානම් කරලා තියනවා. නැතුව රැකියා ටික ආවම සුදුස්සන් සූදානම් කිරීම නෙමෙයි. අපිට ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒසම මම තමත් පැහැදිලිව කියනවා
කාලය අවසානයි
මෙතන අවසාන වශයෙන් කියන්න කැමති මමත් කැමති අපිත් කැමති මේක තනිකර ශ්‍රී ලාංකික කොටසක් වුණා නම් කැමති තමයි නමුත් ඔබතුමත් දන්නවා අපි කවුරුත් දන්නවා මෙතන ඩොලර් බිලියන 1කට වැඩි බිලියන 1.7ක් විතර වියදම් කරනවා මේ කොට කිරීම කරන්න අපිට සල්ලි නැහැ අපි මේක ණයක් ගත්තෙත් නැහැ ඒ නිසා තමයි අපිට චීනෙත් එක්ක එකතු වෙලා මේ කටයුත්ත කරන්න වෙලා තියෙන්නේ අපිට ඩොලර් බිලියන 1.7ක් වියදම් කරන්න මුදල් නැති නිසා තමයි අපි මේ වෙනම කොටසක් එකතු කරගෙන තියෙනවා ඒ කොටස තුලින් මේ රටටම ප්‍රතිලාභ ලැබෙන ආකාරයට මේ කොටස ප්‍රයෝජනට ගැනීම තමයි රජයේ අරමුණ ඒ සඳහා අපි ඉදිරි කාලය තුලත් කැබිනට් මණ්ඩලයේදී දීර්ඝව සාකච්ඡා කරලා අවශ්‍ය පරිදි කටයුතු කරනවායි කියන එකත් සාතික කරමින් මාණිනෝ ස්තුතියි
බොහොම ස්තුතියි කරුවා මැතිතුමා හොන්ඩබල් සීවී විග්නේසරම් you have 7 minutes
I thought it was 9 minutes it was written so Honorable Chairman, I thank you for this opportunity given to me to speak on such a highly important bill. Highly important from the point of view of the government, because this government tabled this controversial bill during the New Year holiday period. The duration for petitions to be filed before the Supreme Court was restricted to a week from the date of the bill being tabled in Parliament. 5 out of the 7 days available for potential challengers were New Year public holidays. Yet I found a number of petitions had been filed indeed, including the Bar Association, Transparency International, Center for Policy Alternatives, JVP, UNP, and many others. This shows how controversial the bill has become. Fortunately, the Supreme Court has dampened the spirits of the government. If the government intends to respect the views of the Supreme Court, the government must table a corrected version of the bill and give us time to study it instead of taking a vote tomorrow in a hurry. Controversy centers around the bill because it allows the establishment of a separate entity so close to the capital city of Colombo. The fear seems to be that the setting up of an autonomous administration for the port city would be the creation of a Chinese colony within Sri Lanka. The irresponsible borrowings and the isolation from the rest of the world because of our abysmal human rights record has driven us now to grovel before the Chinese again. One cannot ignore the fact that a desperate Chinese loan was signed.
Garu Subhavatuma, Mitumata, Avirakan Vidya Name Katakarani, Danata Samaja Madhajala Arayanama, Parliament to Pokurak Boila Kiela, Corona Wasangati. It would have Mithana Manti of Record Hadila than Ed. Hadilanang, other may Parliament to Navatan.
Let me continue, sir. After all, we Tamils are only asking for a confederal unit within the territorial integrity of this island. But instead of discussing with us our rights and suitability to claim such a unit of self-determination for the Tamils, the government seems to be very lavish to the Chinese, all because we borrowed from the Chinese to fulfill our pet dreams, like the establishment of the Mathala Airport. Our tanha has led us to this impasse. The message that is being brought out by the actions of our successive governments of Sri Lanka is that they are not moved by principles nor pragmatism, only military might and pecuniary considerations. It is no wonder then, from time to time, citizens of this country attempt violent revolutions. On a cursory glance at the bill, there is no doubt that there would be lack of transparency in relation to the operations of offshore banks in the port city that would be free from the purview of the regulatory framework applicable to local banks. I had no time to study the recommendations of the Supreme Court in detail, but it is patent that the bill as it is would enable the evasion of parliamentary oversight on public funds, and matters taking place within the port city would be creating a serious gap in public accountability. Many acts of parliament enacted in the country would not be applicable to the port city. The port city land has been released from all 14 tax acts, including the Inland Revenue Act. The government seems to have been very lavish in telling the Chinese, ask and it shall be given. When I was Chief Minister of the Northern Province, I repeatedly called for the creation of a Chief Minister's Fund under the 13th Amendment to help our people affected by the war. But the government, which refused to give even such a small power to its Tamil brethren, who had lived together with the Sinhalese in this island for thousands of years, have today offered to give the land and sea of this country to the Chinese who come from afar. This government recently chanted a slogan, "One country, one law." Where has this slogan gone now? Or did we mean Chinese law for the whole country? Are we not mortgaging the future of the people of this country by piling debt on the shoulders of many generations to come? Hope this country realizes the tragedy enacted. The majority community, in order to enslave the Tamils, went on borrowing from outside to fight the war. Our politicians and others made hay while the sun shined, but the stage was reached that we were fast becoming bankrupt, and here we are trying to give our prime land on a platter to our new colonial masters. If only the Sinhalese leaders, instead of beating the anti-Tamil drums, sat down to make amends with us Tamils, we would not have reached this pathetic stage.
SWRD Bandar Nayaka, who tried to make amends, was brutally killed by a Buddhist monk. The Buddhist monks have recently met the governor of the Northern province and made sure that she handed over the administration of 13 villages in Mullaitivu to the Mahavali authority, which had always acted contrary to the interests of the indigenous population of the northern and eastern provinces. The Mahavali authority has hitherto grabbed traditional Tamil lands and given to the Sinhalese without bringing a drop of water to the Mullaitivu district from the Mahavali as promised at the time of its establishment. Very recently, name boards in the government departments in Manalaru, in the Mullaitivu district, which had existed as Manalaru for centuries, has given first preference to the Sinhala language to call the village Valioya, while in the port city, Sinhala takes second place and sometimes no place at all, giving first preference to Chinese language. It is funny, the Buddhist monks are in the forefront in the north and east to grab traditional Tamil lands, but in the western province, they are allowing their Viryas and Suryas to give our land to the Chinese on a platter. The honorable members of this house must realize that we Tamils of this country are in complete agreement with the patriotic Sinhalese in opposing attempts to compromise the sovereignty of this country. No doubt we Tamils are conscious of our identity as a nation in terms of international law, but we still belong to this country. This is no doubt our country. We cannot allow the government to surrender and mortgage our country to the Chinese. We need to revert to our former non-aligned status. Though thoughtless actions can cause permanent such thoughtless actions can cause permanent damages to this country, which may become irretrievable. Let me explain, sir. Just a little of my time must take, and please give me that time. Commission, for example, is given general power to plan, issue, and monitor compliance of permits and authorization, notwithstanding anything to the contrary to any other written law. Section 6(1)(i). This is the power to create new rights and obligations in disregard to national law. You know, in other words, it is legislative power in the strict sense granted to the Commission in violation of the Sri Lankan Constitution. Further, Section 3(5) of the Bill requires the Commission to obtain concurrence of the relevant regulatory authority. However, the second proviso to Section 3(6) stipulates the relevant regulatory authority from whom such concurrence is being sought by the Commission shall, as soon as practicable in the circumstances as a matter of priority, provide such concurrence to the
Honourable Member, please wind up.
To the Commission. On the one hand, the Commission is required to obtain concurrence, and on the other hand, it could compel prompt concurrence. Thus, the Commission has power to override national regulatory law at will. Therefore, it would appear that the Port City Bill, as currently drafted, would be contrary to the Constitution if passed. If the government intends avoiding a referendum as prescribed in Article 83 of the Constitution, I'm finishing up, sir. It should take the advice of the Supreme Court, redraft the bill, circularize it among the honourable members, give sufficient time for them to produce the new draft, and thereafter have discussion.
Honourable presiding member, let me remind the learned.
Obatuma katawata pera yam karana sabawa danuwat karanna wenawa Hector Appuhama garu mantuma sabawata matu kara samaja madhyawala athula matu wicca karanawak parliament pakurak bihi welada kiyala sabha parliament karmanale danun denne me parliament garu mantuware covid asadana wela tiyenawa. Rameshwar Mantrituma, habai ohu pahuge dina kihipema me parliamentura sambandha vela naha parliamentura evilla naha kiyana karanawa thamai vartha karanna wenne. Dina mata dina 10 tulama sambandha vela naha. Avasana dina 10 tulama parliamentura evilla naha. Eka nisa e prashnayak wenna garu Ramesh Patina mettama obathumai kaale.
Honorable presiding member, let me remind the learned member of parliament who spoke before me that it was the Tamil people who suffered more than the Sinhalese people during 30-year civil war in this country. It was the heroic forces under the stewardship of His Excellency the President Mahinda Rajapaksha and Gotabaya Rajapaksha who liberated this country from the clutches of liberation tigers of Tamil Leelam. By liberating that country, more than Sinhalese people, Tamil people benefited. LTT killed more Tamil leaders than Sinhalese people in this country. So we would ensure not only we liberated this country from that ruthless organization, but we'll also ensure that the development would be imparted to the people of this country, northern province as well. So that is under the leadership of His Excellency President Gotabaya Rajapaksha. Garu Moolasana Aruda Sabhapathumani, Gurasana Rabha Sabhapathumani, Varaya Nagare Pilibandhu, me panata itama wedagath panatak kirata ratata idiripathuna welawa api viruddha pakshayata sandahan karana me panata idiripath karana ai hadisiyak kiyala hawwa kisima hadisiyak naha. 2014 ආරම්භ කරපු වැඩසටහන පසුගිය යහපාලන රජය සමග ඉදිරියට ගිය වැඩසටහන අද ලෝක අවශ්‍යතාවයක් හැටියට ලෝකයේ ආර්ථිකය වර්ධනය කරන්නට ලෝකෙම තතකවන මොහොතක ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කරන්නට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කරන වැඩසටහනේ කොටසක් හැටියට ඉදිරියට යන්නේ මේ අර්බුදයේ හමුවේ ලෝකේ කොරෝනා අර්බුදයේ හමුවේ රපේ කොරෝනා අර්බුදයේ එක වතාවක් පාලනය කළ දෙවතාවක් පාලනය කළා තුන්වැනි වතාවෙත් ඉතාම සාර්ථකව පාලනය කරන්නට කටයුතු කරගෙන යන මොහොතේදී අපි මේ වෙනුවෙන් රුපියල් බිලියන 140කට අධික මුදලක් වැය කළා තියෙන මොහොතේදී අපි මතක තබා ගත යුතු කාරණයක් තුනේ කාරණේ තමයි අපිට සංවර්ධනය අමතක කරන්නට බෑ රෝගය මර්ධනය කිරීම කරන්නට අවශ්‍යයි ඒකම මේ රට සංවර්ධනයත් කරන්නට අවශ්‍යයි එහෙම නැත්නම් අපි පසුගාමි වෙනවා මේ රෝගය අවසන් වෙනකම් මේ කටයුතු කරන්න හිටියොත් ඒ වෙනුවෙන් අපි කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා ඒ වෙනුවෙන් අපි මේ පනත ඉදිරිපත් කරනකොට ශ්‍රේෂ්ඨ අධිකරණයට මීට විරුද්ධව පෙත්සම් කීපයක් ඉදිරිපත් වුණා ප්‍රජාතන්ත්‍රවාදී රජයක් හැටියට ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ලබා දීපු සියලුම තීන්දුව වලට අනුගත වෙමින් අපි මේ පනත ඉදිරියට ගෙන යනවා කියන කාරණේ අපි තාම ගෞරවයෙන් සේපත් කරනවා ඒ ශ්‍රේෂ්ඨ අධිකරණයට අපි හිස නමනවා මේ පනත ඉදිරිපත් කරනකොට මේ වගේ කරුණු කීපයක් පිළිබඳව කරුණු 25ක් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා සමහර කරුණු වල ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කරලා තියෙන්නේ එක වචනයක් ඉවත් කරලා තව වචනයක් භාවිතා කරන්න කියලා විතරයි අපිට මතකයි 2000 මේ බලයට ආපු යහපාලන රජය 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරනකොට තමුන්ගේ දේවනවර කියවීමේදී තුන්වනවර කියවීමේදී සංශෝධන 150ක් ඉදිරිපත් කරා පාර්ලිමේන්තුවට රෑ 8-9 වෙනකම් විජේදාස රාජපක්ෂ ඇමතුමා ඒක සාමාන්‍ය ක්‍රමවේදයක්. හැබැයි ඒ සියල්ලම මේ රටේ සිදුවෙච්ච කරුණු කාරණාත් අද සිදුවෙන කරුණු කාරණාත් සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි. මේ හැදෙන වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක්. ඒ පරිපාලනය පිළිබඳව අලුත් අත්දැකීමක් හැටියට තමයි මේ වරාය නගර කොමිෂන් සභාව බිහි කරන්නේ. ඒකට අපිට විශේෂ හදිසියක් නැහැ. හැබැයි එහෙම හදිසියක් තිබුණා මේ රටේ 1978 ඒ අලුත් ආර්ථික දර්ශනයක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ රට ඉදිරිපත් කරන මොහොතේ තමුන්ගේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කරන්න කලින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ රටේ ග්‍රේට කොළඹ ඉකොනොමික් කොමිෂන් එක ඇති කරා මහකොළඹ ආර්ථික කොමිසම ඇති කළා ඒ කරේ රටේ ආර්ථික ඉදිරියට යන්න ඕන නිසා ඒක හොඳ කටයුත්තක් ඒක තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉදිරියට අරගෙන ගිහින් 1992 ආයෝජන කලාප ඇති කරන්න මේ රටේ ඒ නීතිය රටේ ස්ථාපනය කරේ ඒක හොඳ කටයුත්තක් එදා විරුද්ධ පක්ෂයේ හිටපු අපේ පක්ෂෙත් hina වුණා ප්‍රේමදාස මහත්මයා මේ ටේලර් ෂොප් හදනවා රටවටේ කියලා අද ඇමරිකානු ඩොලර් බිලියන 5ක වත්කමක් මේ රටට අරගෙන එනවා ඒ ආයෝජන කලාප වලට සුවිශේෂ ආර්ථික ක්‍රමවේදයක් තිබෙනවා ඒවට නිදහසේ ගිහිල්ලා ඇතුල් වෙලා සංචාරය කරන්න යම් යම් සීමා තියෙන බව ඇත්ත හැබැයි එහෙම සීමාවක් වරාය නගරයට ඇති වෙන්නේ නැහැ ඕන කෙනෙකුට ශ්‍රී ලාංකිකයෙකුට ගිහිල්ලා තමුන්ට නිදහසේ බඩු භාණ්ඩ මිලදී ගන්නට තමුන්ගේ කටයුතු වල නිරත වෙන්නට පුළුවන් හැබැයි විදේශ ආයෝජනය පිටරටින් එන්නට අවශ්‍යයි අපි එහෙම කියලා තියෙන්නේ මේ රටට විදේශ ආයෝජන අවශ්‍ය නිසා අපිට විදේශ සංචිත වැඩි කරගන්න උවමනා නිසා අපිට ඩොලරේ පාලනය කරගන්න උවමනා නිසා පසුගිය අවුරුද්ද අපිට ආර්ථික මේ වශයෙන් අමාරු අවුරුද්දක් හැබැයි අමාරු අවුරුද්දේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා රට ගැන කටයුතු කළා අපි කටයුතු කළා අපි දේශීයත්වේ ප්‍රවර්ධනය කරන්න පුළුවන් සෑම කටයුත්තක්ම කළා ඇයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට වැරදුනේ එතුමා විවෘත ආර්ථිකය ඇති ගල්ලෙහි හොඳ අංග රටගෙන ආවා වගේ තමයි සම්මස්ත දේශීය ආර්ථිකයම විනාශ කළා මෙරට කර්මාන්තික වහලා දැම්මා මෙරට කෘෂි කර්මාන්තේ වැවිලි කර්මාන්තේ පාගල දැම්මා ඒ නිසා රට ඒකාන්තයකට යොමු වුණා අපිට අවශ්‍යයි මේ දෙක අතර තුලනයක් ඇති කරගන්නට ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා මේ රටේ වවන්න පුළුවන් සෑම දෙයක්ම වවන්න තීන්දුව කරේ ඒ නිසා තමයි එතුමා බලයට ඇවිල්ලා මේ රටේ ගොඩනගන්න පුළුවන් කර්මාන්තවලට අතහිත දීලා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කරන්න කටයුතු කළේ ඒ නිසා තමයි එතුමා මේ රටට අනවශ්‍ය බඩු භාණ්ඩ පිටරටින් ගෙන එක නතර කරේ අපි ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු දෙකමාරක් වෙනවා කිසිම මැතිඅමතිවරයෙකුට අපි වාහන ගෙන්නුවේ නැහැ කිසිම මන්ත්‍රීවරයෙකුට විශේෂ වරප්‍රසාද දුන්නේ නැහැ තාම කාටවත් යාන වාහනයක්වත් ගෙන්නුවේ නැහැ අපි විශේෂ වියදම් කරේ නැහැ මැතිඅමතුරුන්ට කාර්යාල ගත්තේ නැහැ සුඛෝභෝගී වාහන හෝ වෙනත් පහසුකම් මුකුත් ලබලා දුන්නේ නැහැ අපි එහෙම කරේ රට අමාරු කාලයක නිසා ලෝකය අමාරු කාලයක ගත කරන නිසා හැබැයි අමාරු කාලෙන් ගොඩ එනකොට අපිට ලෝකයේත් එක්ක ලෝකෙට කලින් පෙරට යන්න අවශ්‍යයි ඒ නිසා තමයි මේ වරාය නගර සංවර්ධන පනත අපි අරගෙන අවිල්ලා තියෙන්නේ මේකට ඉතාම පැහැදිලිව ලංකාවේ නීතියට අනුකූලයි කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් ශ්‍රී ලංකෙකින්ට බාධාවක් නැහැ යන්නෙන්නට තමුන්ගේ කටයුතු කරන්නට ඒ බොහොම පැහැදිලි ස්ථාවරය රට හැටියට අපි අරගෙන තිබෙනවා කියන කාරණේ අපි බොහොම පැහැදිලිව කියනවා ඊට අමතරව පසුගිය කාලේ අපේ දේශ ආර්ථික ප්‍රවර්ධනයේ හරහා අපි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ වෙළඳ ශේෂය රුපියල් ඩොලර් බිලියන 6 දක්වා අඩු කරා 2009 2019 ඩොලර් බිලියන 11ක් වෙච්ච මේ වෙළඳ ශේෂය අපි ඩොලර් බිලියන 6 දක්වා අඩු කරලා තියෙන එක අපි කරේ දේශාර්ථකයේ නම් වලමින් අපනයන වැඩි කරමින් ආනයන අඩු කරමින් කියන කාරණේ අපි බොහොම පැහැදිලිව ඔබතුමාට සේපත් කරන මූලස්න මන්ත්‍රීතුමනි මේ පිටුබස මේ යන දිව යන රන්හුයක් වගේ අපි මේ කටයුතු කරන කාලය තුල අපේ බලාපොරොත්තුව මොකද්ද මේ ආර්ථික කොමිෂන් සභාව පිටුවලයි හරහා ඉතාම කාර්යක්ෂම සේවාවක් නව දොරටුවක් ආයෝජකින්ට ලබා දීම වේගවත්ව සේවය ලබා දීම කාර්යක්ෂමව සේවය ලබා දීම සහ එක ස්ථානකින් මේ සේවය ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව මෙවැනි ස්ථාන ලෝකේ 5000කට වඩා තිබෙන බව කියවුණා මේක අලුත් එකක් නෙමෙයි අපි මේක විවෘත කළ සැනින් රටට ආයෝජන ගලාගෙන ඉන්නේ නැහැ හැබැයි අපි අපේ මිත්‍රත්වයේ හස්තය මේ වෙළඳාම් කිරීමේ පහසුව ඇති කිරීමේ තත්ත්වයක් බවට මේක පරිවර්තනය කරන්න අවශ්‍යයි පසුගිය වසර වන විට ලංකාව ව්‍යාපාර කිරීමේ තත්ත්වය අතින් රටවල් 108ක් අතරින් ඉන්නේ සියවන ස්ථානයේ පහසුව ඉතාම අඩුයි අපි දන්නවා පළාත් පාලන ආයතන කියලා වැඩක් කරගන්න තියෙන අමාරුව මේ රට ඉඩමක් ගන්න තියෙන අමාරුව පරිසර බලපත්‍රයක් ගන්න තියෙන අමාරුව රටේ නීති පද්ධතියත් එක්ක කටයුතු කරනකොට නඩුවකට ගත වෙන කාලය මේවා සුමට කලේ නැත්නම් සුගම කලේ නැත්නම් කාර්යක්ෂම කලේ නැත්නම් මූලස්නට මන්ත්‍රීතුමනි ආයෝජකෙක් මේ රටට එන්නේ නැහැ අන්න ඒකට ප්‍රවේශය හදලා දීලා තියෙන්නේ ඒ ප්‍රවේශය අර අපි බලාපොරොත්තු වෙනවා චීනෙන් විතරක් නෙවෙයි ඔවුන් නොව් ඇත්ත ඔවුන් මේ නගරේ ගොඩ නැගුවා ඒ වෙනුවෙන් ඔවුන්ට සිර 43ක කොටස් බිම් ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා මේකේ හැබැයි ඔවුන්ගේ ආයෝජන විතරක් නෙවෙයි මේ රටට එන්න කැමති ඕන ආයෝජකෙකුට අපි ආරාධනය කරනවා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා උදේ විරුද්ධ පක්ෂයට ආරාධනය කළා ඔබතුමාලගේ කාලෙත් මේ කට මේ වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා අපි ඒක ආගය කරනවා අපි ආරාධනා කරන ඔබතුමාලට අපි ශ්‍රේෂ්ඨාධිකරණ අනුකූල මේ සියලුම කටයුතු කරනවා මේකට සහයෝගය දෙන්න විතරක් නෙවෙයි ඔබතුමාලා සඳහන් කළා වගේ චීනයට පමණක් නෙවෙයි අපි මිත්‍රත්වයේ දෑත සෑම රටකටම ඉන්දියාව මිතුරන් ඇමරිකාව මිතුරන් යුරෝපයේ මිතුරන් හැටියට සලකලා කටයුතු කරන රජයක් ඒ සෑම රජයකටම අපි අපේ මිත්‍රත්වයේ හස්සය දිගු කරනවා වගේම ආයෝජකින්ට ආරාධනය කරනවා අපි ආයෝජනය කරන්නට කියලා ඒකට කිසිම බාධාවක් නැහැ මේ සංවිතිය පිළිබඳව කතා කරා සභාපතිතුමා අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකිකයෙක් බවට පත් වෙන බව ඒ සමාජිකයින් මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්දයිතියෙන් පත් වෙන විදායක ජනාධිපතිවරයා හැටියට ඒ ජනාධිපතිතුමාට ඒ අයිතිය තිබෙනවා ඒක පාක්ෂික ප්‍රශ්නයක් නෙවෙයි අද අපේ පක්ෂ ජනාධිපතිවරයෙක් සමාරකුවට හෙට වෙනත් දවසක තවත් පක්ෂක ජනාධිපතිවරයෙක් බිහි වෙන්න පුළුවන්. ඒක මේ රටේ බලය තියෙන්නේ සර්වජන ඡන්දයිතියෙන් මේ රටේ මුල් පුටුවටපත් වෙන විධායක ජනාධිපතිතුමාටයි. එතුමා මේ රටේ ජනතාවට වග කියනවා. එතුමා බොහොම පැහැදිලිව නීති නිවැරදි තීන්දුව ගනී කියන බොහොම පැහැදිලි විශ්වාසය තිබුණා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ ඉදිරි ගමනට දොරටුවක් විවෘත වෙලා තියෙනවා.
අපේ 10 කාලයක් තියෙනවා.
අපේ ඉදිරි ගමනට දොරටුවක් විවෘත වෙලා තියෙනවා. දොරටුව අපි සාධාරණව භාවිතා කරමු කියලා ඉල්ලනවා. ඒකට අපි පක්ෂ විපක්ෂ හැටියට ගහමරා ගන්න අවශ්‍ය නැහැ. 1970 ඉඳලා අද අවුරුදු 73ක් නිදහස ලැබලා මේ රටේ මධ්‍යම පාන්තික ජනතාව විගණගත්තු මිනිස්සු අපි ඉන්න තැන ගැන අපි ආපු ගමන ගැන සතුටු නැහැ. හැබැයි අපි ලැබපු ජයග්‍රහණ රසක් තිබෙනවා. සෞඛ්‍ය පද්ධති අධ්‍යාපනයේ අපේ දස්කම් මේ කලාපෙදී රටවලට බොහොම ඉහළින් තියෙන්නේ. අපි ඊටාම සාර්ථක මාර්ග පද්ධතියක් තියෙනවා. විදුලි බලය සෑම කෙනෙකුටම දීලා තියෙනවා. අපි නිවාසෙදී වුණා පානීය ජල පහසුව ලබා දීලා තියෙනවා. හැබැයි අපිට යන්න පුළුවන් ගමන දුරබව අපි බොහොම පැහැදිලිව දන්නවා. අන්නේ ශක්තිය අපේ රටේ තියෙනවා. ඒ ශක්තිය තියෙන්නේ මේ රටේ ප්‍රධානතම සම්පත. ඒ සම්පත මානව සම්පතේ මානව සම්පත මානව ප්‍රාග්ධනයේ බවට කලමනාකරණේ කොට හැරවීමේ යුගය අපිට ලැබිලා තිබෙනවා. ඒ යන ගමනේදී පසුගිය වසර 73ක කාලේ අපේ මේ රටේ දියුණුවට බාධා වෙච්ච ප්‍රධාන කාරණා දෙකක් තුනක් තිබුණා. එකක් තමයි 30 වසරේ යුද්ධය. ඒක අවසන් කරලා තිබෙනවා. ඒත් එක්කම මතකත බාධා තුන කාරණයක් තියෙනවා මූලස්නෝඩ මන්ත්‍රීතුමනි අපේ රටේ ජනගහනය දෙගුණ වෙලා තිබෙනවා. 1950දී මේ රටේ ජනගහනය කෝටියයි. ඒ කෝටියට හරියට කන්න තිබුණේ නැහැ. අඳින්න තිබුණේ නැහැ. විදුලිය තිබුණේ නැහැ. සෞඛ්‍ය පහසුකම් තිබුණේ නැහැ. අද අපේ රටේ ජනගහනය 2 කෝටියයි. ඒ 2 කෝටියක් ජනතාව අද මැදි ආදායම් ලබන රටක තත්ත්වයට පත් වෙලා තිබුණා. අපේ ලෝකයේ මූල්‍ය සංවිධාන කියන විදිහට අපේ ඒක පුද්ගලික ආදායම ඇමරිකන් ඩොලර් 4000 දක්වා වැඩි වෙලා තියෙනවා. අපේ ගමන අපිට අපහසු ඉලක්කයක්. අපේ ගමන අපේ ඒක පුද්ගලික ආදායම ඇමරිකන් ඩොලර් 12000 දක්වා ඉදිරි දශකය තුළදී වැඩි කිරීම. ඒක අභියෝගාත්මක ගමනක්. ඒකට අපේ මානව සම්පත මානව ප්‍රාග්ධනය බවට කලමනාකරණය කරන්න අවශ්‍යයි. අපි රැකියා ලක්ෂ්‍යයක් මේ වරාය නගරේ බිහිවෙන බව කිව්වා. හැබැයි කෝ එකට අපිට අවශ්‍ය මානව සම්පත අපේ පුහුණු හෙදියන් අපේ පුහුණු කාර්මිකයින් තාක්ෂණික ශිල්පීන් ඉංජිනේරුවන් විවිධ විද්‍යාඥයන් විශේෂඥයන්තුළු පිරිසල විශාල ඌනතාවයක් තිබෙනවා. එහෙනම් මේ වරාය නගරය හදනවා වගේම ලෝකයේ අනෙකුත් තත්ත්වයන් පිළිබඳව සැලකිලට ගන්නවා වගේම අපිට අභියෝගයක් තුනේ අභියෝගය තමයි ඊටාම නිවැරදිව අපේ වෘත්ති අධ්‍යාපනය රැකියාභිමුඛ වෘත්තිආභිමුඛ අධ්‍යාපනයක් බවට පරිවර්තනය කිරීමේ වගකීම අපිට තිබෙනවා. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ කටයුතු කීපයක් කරනවා. ඉංග්‍රීසි භාෂාවට ප්‍රමුඛතාවය ලබා දීම, තාක්ෂණයේ විශේෂ ගැන්වීම සහ ඇතුළු කරුණු කාරණා පිළිබඳව අවබෝධයෙන් කතා කළා. අපි අපේ රට
අපේ ඉදිරි දශකය තුළදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුළදී ඉහළාදෑම් ලබන සංවර්ධනයක් බවට පත් කිරීමේ අරමුණෙන් කටයුතු කරනවා කියන කාරණේ සිහිපත් කරමින් නිහඬ වෙනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු සාගර කාර්යවසම් මැතිතුමා. ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන ආරුණ්ඩු මන්ත්‍රීතුමනි, හිටපු ජනාධිපති එවැගේම වත්මන් අග්‍රාමාත්‍ය නිදහසින් පස්සේ ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම ජනනායකය වන මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයක් මත 2014 සැප්තැම්බර් 17 වෙනිදා මේ කොළඹ වරාය නගරය කියන ව්‍යාපෘතිය ලංකාවේ ආරම්භ කරනවා. මේ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේ කවුරු වෙනුවෙන්ද? වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේ මේ රටේ ජනතාව වෙනුවෙන්. මේ වරාය නගරය ගරු මන්ත්‍රීතුමනි, මේ විපක්ෂය කියන චෝදනා කරන ආකාරයට ඔවුන් පෙන්වන්න හදන ආකාරයට මේ අපේ රජයේවත් අපේ ආණ්ඩුවේ කිසිදු පුද්ගලයෙකුගේ වාසියක් සඳහා නෙමෙයි, මේ කිසිම අපේ රජයේවත් අපේ කිසිම පුද්ගලයෙක්ගේ එක බිං අඟලක් මේ වරාය නගරය තුල නැහැ. මේ වරාය නගරය හදලා මේ වරාය නගරය ඉදිරියට ගෙනියන්න හදන්නේ මේ රටේ කංකසන්තුරේ වේවා, ත්‍රිකුණාමලේ වේවා, මොනරාගල වේවා, හම්බන්තොට වේවා, මේ රටේ ඉන්න දුප්පත් අහිංසක ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න, ඔවුන්ගේ හෙට දිනය වඩා සුරක්ෂිත හෙට දිනයක් බවට පත් කරන්න, මේ රටේ දරුවන්ට තරුණ පරපුරට වඩා හොඳ අනාගතයක් ලබා දෙන්න කියන ඒ මූලික පරමාර්ථයෙන් තමයි මේ වරාය නගරය කියන මේ දැවැන්ත ව්‍යාපෘතිය නිර්මාණය වෙන්නේ. හැබැයි මේ වරාය නගර ව්‍යාපෘතිය එදා පටන් ගන්නකොට විපක්ෂයේ ඉන්න අය මොනවද කිව්වේ කියලා අපි පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. එදා කිව්වා වරාය නගරය හදලා ඉවර වෙනකොට මුළු ලංකාවේම තියෙන කළුගල් ටික ඉවර වෙනවා කිව්වා. ඒ වගේම මේ අවට මුහුදු තීරේ මහා විශාර වෙරළ කාදනයක් වෙලා පරිසර පද්ධතියේ දැඩි හානිය ඇති වෙනවා කිව්වා. මෙන්න මේ විදිහට මහා විශාල බිල්ලන් මැව්වා. මේ රටේ ජනතාවට මේ වරාය නගර ව්‍යාපෘතිය ගැන මහා භීතිකාවක් ඇති කරා ගරු මූලාසන ආරුණ්ඩු මන්ත්‍රීතුමනි. මෙන්න මේ විදිහට මේ රටේ ජනතාවට බොරු කියලා සත්‍ය වසන් කළා, මේ රටේ ජනතාව මුලා කරලා බලය ලබා ගත්තා පසුගිය රජය. එහෙම බලය ලබාගෙන ඔවුන් මොකද්ද කරේ? 2018 මැදභාගයේ අවසන් වෙන්න තිබිච්ච වරාය නගර ව්‍යාපෘතිය අතහැරලා දැම්මා ඔවුන්. මුලින්ම අතහැරලා දාලා කාලයක් යන්න ඇරලා ඊට පස්සේ අර ව්‍යාපෘතිය කරගෙන හිටපු චීන සමාගමට ලැබෙන්න නියමිතව තිබූ ප්‍රමාණයටත් වැඩිය විශාල ප්‍රමාණයක් බිම් කොටසක් නැවත පූජා කළා. ඔවුන් ළඟ දණින් වැටිලා නැවත මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න පටන් ගත්තා. හැබැයි මේ විපක්ෂයේ අද ඉන්න මේ මන්ත්‍රීතුමන්ලා එදා ආණ්ඩු කරනකොට ඔවුන්ගේ දක්ෂතාවයේ තියුනේ එක දෙයකට. ඒක තමයි වැඩ කල් දැමීම. ඔවුන් කිස හැම විටම කරේ මේ රටේ සංවර්ධනය සඳහා තිවිච්ච කටයුතු කල් දැමීම මිසක් කිසිම සංවර්ධනයක් කිරීම නෙමෙයි. වරාය 2018 විවෘත කරන්න තිවිච්ච වරාය නගරය සම්පූර්ණයෙන්ම කල් දැම්මා. මධ්‍යම අධිවේගී මාර්ගය පටන් අරන් 2019 වෙනකොට අවසන් කරන්න තිවිච්ච මධ්‍යම අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම කල් දැම්මා. මේ වගේ මේ රටේ කරන්න තිවිච්ච සියලු සංවර්ධන ව්‍යාපෘති කල් දාපු මේ රජය, මේ පසුගිය රජය අද මේ සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට නැවත බොරු කතා කියන්න පටන් අරන් තියෙනවා. මේ වරාය නගරය නිර්මාණය වෙන්නේ
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
මේ වරාය නගරය නිර්මාණය වෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. මේ නිර්මාණය වෙන වරාය නගරය ආරම්භ කරන්න තියෙන හදිස්සිය මොකද්ද කියලා අද විපක්ෂයේ ප්‍රශ්න කරනවා. ඇත්තටම විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලට අපි කියන්න කැමති අපිට හදිස්සියක් තියෙනවා. මේකට අපිට හදිස්සියක් තියෙනවා. අපි දන්නවා ලංකාවේ අවාසනාවන්ත කොවිඩ් තත්ත්වයක් තියෙනවා. හැබැයි රජය හැකි උපරිමයෙන් කොවිඩ් තත්ත්වය මර්ධනය කරන්න, කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්න එන්නත් කරණයට ඒ සෑම දෙයකටම උපරිම දායකත්වය ලබා දීලා තියෙනවා. හැබැයි එහෙම කියලා මේ රටේ අනාගතය වෙනුවෙන්, මේ රටේ තරුණ පරපුර වෙනුවෙන්, මේ රටේ දරුවන් වෙනුවෙන් ඒ අනාගත ව්‍යාපෘති එක දවසක් එක මොහොතක් හරි ප්‍රමාද කරන්න රජයක් හැටියට අපි සූදානම් නැහැ. අන්න ඒක නිසා අපිට මේ සම්බන්ධයෙන් හදිස්සියක් තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒක නිසා තමයි අපි මේ විපක්ෂය දිගින් දිගටම මේ සම්බන්ධයෙන් විරුද්ධ වෙනකොට ඔවුන්ගේ විරෝධතාවයේ තියෙන්නේ මේක. ඇයි මේ හදිස්සිය කියන විරෝධතාවයේ තියෙන්නේ? මේක හදිස්සි, අපිට හදිස්සි මේ රට සංවර්ධනය කරන්න, අපිට හදිස්සි මේ රට ඊළඟ තලයට ගෙනියන්න. ඒ හදිස්සිය නිසා තමයි අපි මේක කරන්නේ. මේ අපි මේ වරාය නගරය ආරම්භ කරාට පස්සේ අපේ මේ රජය හොල්ලන්නවත් බැරි වෙනවා තමුන්නාන්සේලාට තව වසර 20කටවත්. ඉතින් මං ඒක නිසා කියන්න කැමති මේ අවස්ථාවේදී මේ සිදු කරන කාර්ය මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් අපි මේ සිදු කරන මේ දැවැන්ත සංවර්ධනය දිහා බලලා ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් මේක නවත්තන්න කල් දාන්න උත්සාහ දරන්නේ නැතුව වගකිව යුතු විපක්ෂයක් හැටියට මේට උදව් කරන්න කියන ඒ කාරුණික ඉල්ලීම මේ අවස්ථාවේදී කරන්න කැමතියි. ස්තුතියි.
බොහොම ස්තුතියි කර්මන්තුමා. හොන්ඩබල් එම් උදය කුමාර්. We have 5 minutes.
Honorable Presiding Member, the Colombo Port City project in Sri Lanka has created a lot of arguments among all citizens, organizations, environmental groups, lawmakers and many others in the country. At the outset, any new development projects should bring about the benefit to the country and its citizens as a whole. But at present, we and the people have difference of opinion about the Colombo Port City project, which needs proper clarification among all of us. The project with the reclamation was to be released through foreign direct investment of $1.4 billion by a Chinese company, the largest of its kind in Sri Lanka. In return, the company would get the major portion, the rights to monetize major portion of the marketable land. For this reason, the issue is, largely perceived to be a threat to the sovereignty of the country. For this reason, we as parliamentarians need seek clarity to push the government to seek alternative arrangements rather than a locked-in strategy to China for generations to regret with this project, and also I would like to say the outlook of the project might look great, but the concessions granted to the company and China behind this project looks like the government has agreed for much more benefits to an outsider to control the entire project with minimum benefits to its own citizens. Honorable Presiding Member, even as Sri Lanka, like much of the rest of the world, is plagued still by the COVID-19 pandemic, the nation's energy is being sapped by the ongoing controversy over the Colombo Port City Commission bill presented in Parliament. Under the nation's law, every bill has to be cleared by the Supreme Court before Parliament votes on it. The government stated in the Supreme Court that certain amendments are possible and listed out some specifics. But the Honorable Supreme Court pointed out other provisions which are more contentious to this than this. Along with the Hambantota Port Project, the Colombo Port City Special Economic Zone became controversy at birth. The Colombo Port City itself faced a lot of criticism from the time the project kicked off. The Colombo Port City the Commission Bill is a very controversial and a sensitive issue in Sri Lanka. The bill has to be reviewed in this background. It has become evident that various provisions of the bill go against the spirit of the existing laws and the judicial pronouncement and the social political realities of the nation. To begin with, the bill provides for the setting up of a Colombo Port City Commission of 5 to 7 members as a one-stop decision maker on all matters of the Colombo Special Economic Zone.
You have
the commission is to be a single window investment facilitator. The powers of the Colombo Port City Commission includes clearing individual applications for authorized person to do business in the Colombo Port City, tax breaks, customs, VAT, income, import-export concession for investors, and exemptions from casinos and gaming laws. No such investment protection or concession available for domestic and foreign investors who have been in business in the country for longer and with greater commitment to the country. Honorable Presiding Member, unlike the existing norms, private auditors, not the Auditor General, who is the constitutional authority, alone can audit the Special Economic Zone. For this reason, the Colombo Port City is out of bounds for Parliament and parliamentary panels. Again, this is a travesty of the existing laws and practices. And I would say, you know, the bill should ensure that Special Economic Zone would be overseen by the parliamentary panels like the COP and the COPA.
Please wind up.
I think, I'm just winding up. We have to look at the whole issue as by taking away the powers of the parliament and the cabinet and the judiciary through this bill. And the independent of the bill said the government should at least, you know, convince the people that the Special Economic Zone would provide jobs and incomes to the local population. And it should be, and also involve local suppliers and enterprises. And finally, I would like to say, lately adding to the objection, the Supreme Court in its determination on the Colombo Port City Commission Bill has concluded that several clauses of the bill are inconsistent of the Constitution.
Please
so I think this highlights the seriousness of the unlawful agenda proposed by the government, allowing the highest law makers to intervene with the
honorable member, please.
Directive to upload the constitution of the country, which is of the first in the history of the Sri Lanka, and let we as parliamentarians abide by the oath that we took and act in the sake of the people with honesty and grit in reaching a best solution to the Colombo Port City project to benefit the own citizens and not limiting only to a few. Okay, thank you very much.
Thank you very much.